මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවස්තුගේ සීල සමාදන් වෙන්න නමස්කාරයි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්ධින් ආජීවාට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ ධම්මං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පුරගෝව තචං ජින්නං හිත්වා ගච්ඡති සන්තනුං. එවං ශරීරේ නිම්භෝගේ තේතේ කාලකතේ සති. ධෛර්යමානෝ න ජානාති ඥාතීනං පරිදේවිතං. තස්මා ඒතං න සෝචානි ගතෝ සෝ තස්ස යාගති. සදහවත් පින්නතුනි, ඉපදෙමින් මැරෙමින් යන මේ දීර්ඝ සංසාර ගමන කෙලවර කරගන්න කෙනෙක් උනන්දු නොවෙන්නේ මත්වීම් තුනක් නිසා බව තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අපට මතක් කර දෙනවා. යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය කියන මත්වීම් තුනෙන් ප්‍රමාදයට වැටිලා සත්වයා නැවත නැවතත් සසර දුකෙහිම ගැලෙන බව උන්වහන්සේ වදාළා. තරුණකමත් නිරෝගීකමත් නිසා ඇතිවෙන මාන්නයටත් වඩා තමා ජීවත් වෙනවා කියන අදහස තුලින් නැති කරගන්න මාන්නය සියුම් මාන්නය ප්‍රමාදයට හේතු වෙනවා. ඒ ප්‍රමාදයෙන් මිදිලා අප්‍රමාදීව නිවන් ගමනට යොමු වෙන්න මරණ සතිය වඩන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපට අවවාද කරනවා. උන්වහන්සේ බෝධිසත්ව කාලයේදී පවා තමන් ඇසුරෙහි සිටි අයට මේ අවවාදයේ කළ බව හෙළි වෙන ජාතක කථාන්තරයකුයි මේ අද මාතුකා කරගත්තු ගාථාවට අදාළව දැක්වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සවැත්නුවර වැඩ වාසය කරන කාලයේ සවැත්නුවර එක්තරා ගෘහපතියෙකුගේ පුත්‍රයෙක් කාලා ක්‍රියා කරලා දවස් ගණනක් ශෝක කරමින් සිටියා. බුදුරජාණන් වහන්සේ ඒ උපාසක උන්වහන්සේ ගෙදරට වැඩම කරලා ශෝකයට හේතුව ඇසුවාම ඒ පුතා මල දවසේ ඉඳලා මම බොහොම කනගාටුවෙන් ඉන්නේ කියලා ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා, උපාසකය බින්දෙන සුළු දේ බින්දෙනවා, නැසෙන සුළු දේ නැසෙනවා. මේක එක පුද්ගලයෙකුට ගමකට සීමා වුණු දෙයක් නෙවෙයි, සියලු සක්වල වලම සත්වයින්ටම පොදු දෙයක්, සාධාරණ දෙයක්. අතීතයේ පඬිතයින් තමගේ පුත්‍රයා මිය ගියාම කිසිම ශෝකයක් නැතිව මේක විනාශ වෙන දේ විනාශ වෙනවා කියලා ඒ අවබෝධය ඇති කරගෙන ඒවා දරාගත්තා කියලා ඒ ප්‍රකාශ කරාම ඊළඟට ඒකට අදාළ උරග ජාතකයේ උන්වහන්සේ වදාලා අතීතයේ බ්‍රහ්මදත්ත රජ කියන රජුව වාසය කරන කාලේ ඒ නගරය දොරටු වාසල බ්‍රාහ්මණ ගමක බෝධිසත්වයන් වහන්සේ බමුණු පවුලක ඉපදිලා ගොවිතැනින් පවුල් ජීවිතයක් ගෙන යමින් සිටියා. පුතෙකුත් දුවෙකුත් සිටියා. පුතා තරුණ වයසටපත් වුණාට පස්සේ විවාහයක් කරගත්තා. ඊළඟට පවුලේ ඒ ගෙදර 6 දෙනෙක් සිටි බව ආයතන කියවෙන්නේ. ඒ බ්‍රාහ්මණියත් බැමිණියත් පුතාත් දුවත් ලේලියත් දාසියකුත් කියන ඔය 6 දෙනා බෝධිසත්වයන් වහන්සේ නිරන්තරයෙන්ම අර 5 දෙනාට දන් දෙන්න, සීල් රකින්න, සේවස් සමාදන් වෙන්න, නිරන්තරයෙන් මරණ සතිය පුරුදු කරන්න කියලා මේ හැම දෙයක්ම විනාශ වෙනවා කියන අදහස මතක් කර දෙමින් සිටියා. ඉතින් එහෙම ඉන්න අතරේ බොහොම සමගියන්නේ කට්ටිය ජීවත් වෙන අතරේ එක් දවසක් ඒ බ්‍රාහ්මණයා පුතත් එක්ක කෙත සීසන අතරේ පුතා ඒ කැලි කසල ආදී එකතු කරලා ගිනි ගොඩක් ගහලා දමනකොට ඒ කිට්ටුව හිටපු හුඹහක හිටපු නායක කිපිලා ඇවිල්ලා මේ පුතාට දෂ්ට කළ හැටියෙම එහෙම මැරිලා වැටුණා. බ්‍රාහ්මණයා හැරිලා බලලා නගුල තියලා හැරිලා ඇවිල්ලා ඒක කිසිම ශෝකයක් ඇති කරගන්නේ නැතුව පුතා උසගෙන ගිහිලා ගහක් යට හාන්සි කරලා දෙද්දකින් වහලා නැවතත් සීසාන්න පටන් ගත්තා. අනිත්‍යතාවමිනෙහි කරමින් ඒ අතරේ තමන්ගේ අසල් වැසියෙක් ඒ කිට්ටුවෙන් යනවා දැකලා ගෙදරට යන්න කියලා අහලා එහෙනම් ගෙදරට යනවා නම් මෙන්න මේ පණිවිඩය බ්‍රාහ්මණියට කියන්න කියලා අද වෙනදා වගේ දෙන්නෙකුට ආහාර නෙමෙයි එක්කෙනෙකුට අරගෙන ඉන්නේ ආහාර 16 අතරේ එවන්නේ නැතුව 4 දිනාම මෙහෙට එන්නේ පිරිසිදු වස්ත්‍ර සුදු වස්ත්‍ර ඇඳගෙන සුවඳ මල් සුවඳ ද්‍රව්‍ය හිම අරගෙන එකෙනෙකුට විතරක් ආහාර අරගෙන එන්න කියලා ඒ ආරංචිය තුලින්ම බ්‍රාහ්මණිය දැනගත්තා. බැමිණිය දැනගත්තා පුතා කළුරිය කළ බව. නමුත් කිසිම ශෝකයක් ඇති කරගත්තේ නැහැ. ඒ කට්ටිය ඒ ආහාර අරගෙන ආවට පස්සේ ඒ බ්‍රාහ්මණයා පුතා හාන්සි කරපු තැනම ඉඳගෙන ආහාර ටික අනුභව කරලා ඒ 5 දිනාම එකතු වෙලා දර එකතු කරලා දර සෑයක් හදලා පුතාගේ සිරුර දවන්න පටන් ගත්තා. එතකොට මේ අවස්ථාවේ ඒ කිසිම ශෝකයක් නැතුව මේක දවන අවස්ථාවේ එතන ධර්මයේ බොහෝ තැන්වල ඒ ජාතක කතාවල තියෙන ආකාරයට ඔවුන්ගේ ශීල තේජස නිසා ශක්‍ර භවනයේ උෂ්ණ බව දැනිලා ශක්‍රයා මේ අය ලවා මරණ සතිය පිළිබඳ සිංහනාද කරවලා සතුරුවන් පුරවල එන්න ඕනේ ගෙදර කියලා එහෙම කල්පනා කරගෙන වෙස් බලාගෙන ඇවිල්ලා අර දවන අතරේ ඇවිල්ලා ඉස්සෙල්ලාම බ්‍රාහ්මණගෙන් අහනවා කවුද දවන්නේ කියලා මිනිහෙක් කිව්වා. එතකොට මිනිහෙක් වෙන්න බෑ, ඔය මුවෙක් වෙන්න ඇති, මරණ දවන්නේ නෑ, මිනිහෙක්ම තමයි. එහෙනම් මේ වෛරකාරයෙක්ද නෑ අපේම පුතා, අප්‍රිය පුතෙක්ද නෑ අපේම බොහොම ප්‍රිය පුතා. මොකද එහෙනම් අඩන්නේ නැත්තේ කිව්වහම ඔන්න එතකොට ප්‍රකාශ කර ගාතාවයි අපි අර මාතෘකාව වශයෙන් දැක්කුවේ. උරගෝව තතං ජින්නම් හිත්වා ගච්ඡති සංතනු එවං ශරීරේනි භෝගේ පේතේ කාලකතේ සති. අර සර්පයාගෙම උපමාව ගත්ත බවයි පේන්නේ. එතකොට හරියට සර්පෙක් තමන්ගේ හැව අතහැරලා ගියා වගේ කෙනෙක් මෙතනින් මිය පරලෝ ගියාට පස්සේ ඒ ශරීරයක් ඒ ශරීරයේ ජීවිතේන්ද්‍රිය විසින් පරිහරණය නොකරන ලබන ඒ ශරීරයත් ඒ තත්වයයි. ඒක නිසා ඒ ශරීරය ඩයිහමානය දවන කල්හි ඥායන්ගේ වැළපීම් ආදිය ඒ මරණ කාර්යයත් තේරුම් ඒ අවබෝධයක් නැත. මල සිරුරට ඒක ඥායන් ඇඬුවයි කියලා ඒක දැනෙන්නේ නැත. එම නිසා මම මේ මගේ පුතා වෙනුවෙන් හඬන්නේ නැත. ඒ පුතා ඒ දැන් තමන්ගේ කර්මානුරූපව ගිය තැන සුදුසු තැනකට ගිහිල්ලා තියෙනවා කියන ඒ අදහසයි ඒ ගාථා දෙකේ තියෙන්නේ. ඉතින් ওই ගාථා දෙක ප්‍රකාශ කරාට පස්සේ මේ ශක්‍රයා ඊළඟට බැමිණියගෙන් ඇහුවා මේ මරණකාරය ඔබේ කවුද කියලා. මගේ පුත්‍රයයි කියලා කිව්වා. ඉතින් පියාණන් පුරුෂ යන නිසා ඒ ශෝකය දරා ගන්න පුළුවන්. නමුත් මව්ගේ හදවත සාමාන්‍ය මෘදුයි. ඇයි අඬන්නේ නැත්තේ කියලා ඇහුවාම මව් කිව්වා මම නෑ මගේම දරුවා තමයි මම මේ දසමසක් කුසේ දරාගෙන කවල පොල ඇති කිරි පොල ඇති දැඩි කර දරුවයි කියලා. ඇයි අඬන්නේ නැත්තේ කියලා ඇහුවාම ඔන්න කියනවා ඒ ගාථාවේ එතන අදහස තියෙන්නේ අපි එක එක ගාථාවක් අමුතු වෙන්න කිව්වත් අදහස වශයෙන් අපේ ආරාධනාවක් නැතුව අපි එන්න කියන්නේ නැතුව ඒ අය ආවා මේ පුතා ආවා අපෙන් අවසර නැතුව ගියා ආවා වගේම ගියා මොකටද මේක අඬන්නේ කියන ඒ අදහස දෙන ගාථාවකින් බැමිණිය පිළිතුරු දුන්න බවයි කියවෙන්නේ. ඊළඟට ඒ නගණිය ළඟට ගිහිල්ලා සහෝදරිය ළඟට ගිහිල්ලා ඇව්වා මේ ඔබේ කවුද කියලා මගේ සොහොයුරයි කිව්වහම ඇයි ඉතින් සොහොයුරු ප්‍රේමය තියෙන නේද ස්නේහය තියෙන නේද ඇයි අඬන්නේ නැත්තේ කියලා ඇව්වාම ඒ තැනැත්තියක් කියනවා මම මේ ඇඬුවොත් ඒකෙන් කිසිම ප්‍රයෝජනයක් නෑ මිය ගිය සහෝදරයාට නිකන් මම කෙට්ටු වෙනවා දුර්වල වෙනවා විතරයි මගේ නෑයනුත් එයින් හිත දුර්වල කරගන්නවා එවුන් වඩ වඩාත් අප්‍රිය තත්වයකට මම පත් වෙනවා විතරයි ඒක ප්‍රතිඵලය කියලා ඒ අදහස නැගණිය ප්‍රකාශ කළා. ඊළඟට භාර්යාව ළඟට ගිහිල්ලා ඇව්වා ඔබේ කවුද කියලා මගේ ස්වාමි පුරුෂයයි කිව්වා. එතකොට සාමාන්‍යයෙන් භාර්යාවක් ස්වාමි පුරුෂය නැති වුනහම වැන්දමුගක් වෙලා අනාථ වෙන නිසා බොහොම දුක් වෙන එකයි ස්වභාවය. ඇයි ඔබ දුක් වෙන්නේ නැත්තේ කියලා ඇහුවාම එතකොට ඒ භාර්යාව කියනවා හරියට කුඩා දරුවෙක් අහසේ යන හඳ දැකලා මවගෙන් මේ හඳ මට ලබා දෙන්න කියන වගේ දෙයක් තමයි මිය පරලෝගියා කෙනා පිළිබඳ වැඳීම ඒකත් නිෂ්ඵලයි කියලා ඒ භාර්යාවත් ප්‍රකාශ කළා. ඊනාට දාසිය ළඟට ඇහුවා මේ ඔබේ කවුද කියලා මගේ හාම් පුතයි කියලා කිව්වා සාමියා කියලා කිව්වහම ඔබට එහෙනම් හොඳට තල්ලා බැනලා ගඩ ගන්න නැති ඒක නිසා දැන් ඉතින් මරුණේක හොඳයි කියලා වෙන්නේ නැති ඔබ හඬන්නේ නැති නෑ නෑ එහෙම කියන්න එපා. මගේ පුතෙක් වගේ හරියට මට ඉතින් බොහොම දයා කරුණාව ඇති මෛත්‍රී කරුණාව ඇති මට සලකපු කෙනෙක්ක ඉතින් අඬන්නේ නැත්තේ මොකද කියලා හවම මම නැතෙන් 16 දෙන්නේ 16ටම ගැලපෙන උපමාවක් විඳිච්ච කාලයක් ආයිත් කැලේ එකතු කරලා හරි ගස්ස ගන්න බැරුව වගේ මිය ගියාට පස්සේ ඒ අඬන්න දෙයක් නැහැ කියන ඔන්න ඔය අදහසයි කිව්වේ. ඉතින් මේක ප්‍රකාශ කරාට පස්සේ යක්‍රයා ඒකන ප්‍රශංසා කළා මේ මරණ සතිය වැඩිම ගැන. ඊට පස්සේ වෙහෙස මහන්සියට වැඩ කරන්න එපා මමගේ සත්‍රුවන් වලින් පුරවනවා කියලා අවවාද කරලා ගියයි කියන එකයි කියවෙන්නේ. ඊළඟට මේ කතාව අවසාන වෙන්නේ සාමාන්‍ය ජාතක කතාවක් අවසාන වෙන ආකාරයට. මේ ජාතකතාව ප්‍රකාශ කළා බුදුරජාණන් වහන්සේ ඊළඟට චතුරාර්ය සත්‍ය. එතකොට මේ බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවවල මරණකාරීව ගෙදරට යන්නේ වෙන දෙයකට නෙවෙයි අර රත් වෙච්ච වෙලාවේ තලන්න ඕන නිසා. එතකොට මේ ජාතකතාවෙන් අතීත සිද්ධියකින් අර ශෝකය තුනී කරලා ඊළඟට සංවේගය ඇති කරලා චතුරාර්ය සත්‍ය දේශනා කරාට පස්සේ අන්න අර කියාපු අර ගෘහපතියා සෝවාන් ඵලයට පැමිණි බව ප්‍රකාශ කරනවා. ඊළඟට එතන ධර්මයේ ඒ සූත්‍රය සඳහන් වෙනවා ජාතකතාවේ. ඊළඟට අර සාමාන්‍ය ජාතකතාවක ක්‍රමයට මෙතන දක්වන්නේ චරිත හඳුනා ගැනීම වශයෙන් දක්වන්නේ ඒ 16 කුජ්ජුත්තරා උපාසිකාවය මේ බුද්ධ කාලයේ. ඊළඟට දුව උපුල්වන් මෙහෙණිය. ඊළඟට භාර්යාව ඛේමා තෙරණිය මේ බුද්ධ කාලයේ හිටපු අය එක්ක සම්බන්ධ කරලා. ඊළඟට පුත්‍රයා රාහුලය විදිහට බ්‍රාහ්මණ ඉතින් බුදුරජාණන් තමන් වහන්සේය කියලා ඒ විදිහට ජාතකතාව සම්පූර්ණ කර බවයි කියවෙන්නේ. ඉතින් මේ ජාතකතාවේ ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ මරණ සතිය වැඩිීමේ මූලිකම ආනිසංසය එදිනදාට අන්න අර කියාපු ප්‍රිය විප්‍රයෝග දුක්ඛය තමන් එක්ක ඇසුරු කරන අය තුළ ඇති කරගන්න ප්‍රේමය ප්‍රිය භාවය ඇල්ම ඒක සංහාව ආදී නොයෙකුත් විදිය වචනෙන් වලින් දක්වන ආලය ඒවා නිසා බොහෝ දෙනා සමහර විට දීනසා ගන්නවා. එවැනි කෙනෙක් නැති වුණාම එහෙම නැත්නම් දින ගණන් මාස ගණන් ශෝක කරමින් සිටිනවා. එතකොට මරණ සතිය නිරන්තරයෙන් වැඩිම තුලින් අර පිය විප්‍රයෝග දුක බොහෝ දුරට තුනී කර ගන්න පුළුවන්. දැන් මේ බෝධිසත්වයන් වහන්සේගේ අවවාදයේ පිළිපැද්දේ 16 ඇතුළු සීලුම දෙනා අර විදි අවස්ථාවක ඒ ක්‍රියා කළ ආකාරය මහ පුදුමයි. අන්න එතකොට ඒ කතාව ආශ්‍රයෙන් අපිට මේ මරණ සතිය වටිනාකම එදිනදා ජීවිතේට කාට කාටත් ආදර්ශවත් ආදර්ශයක් ගන්න පුළුවන්. ඊළඟට ඒ වගේම බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මේ මරණ සතිය පිළිබඳව වර්ණාත්මකව ප්‍රකාශ කරලා තියෙනවා. මේ අර අපි කලින් සඳහන් කළා වගේ ඒ බුද්ධ චරිතයේදී පමණක් නෙවෙයි බෝධිසත්ව චරිතයේදීත් ඒ කර බව හෙන වින තවත් කථාන්තරයක් ධර්මයේ සඳහන් වෙනවා. ඒක ජාතක කතා වලටත් ඇතුළත් වෙලා තිබෙනවා. ඒ වගේම සූත්‍ර දේශනාවලත් කියවෙනවා. බුදුරජාණන් වහන්සේ අතීතයේ සිටි කියගණන් ශ්‍රාවකයන් සිටි මහා පුදුම විදියේ ශාස්ත්‍රවරුන්ගේ නාම ලේඛනයක් දක්වන එක තැනක ඉන්න එක ශාස්ත්‍රවරයෙකුගේ නම තමයි අරක. අරකෝ කියලා කියන්නේ අරක කියන ශාස්ත්‍රවරයා පිළිබඳ ප්‍රවෘත්ති, ආශ්චර්යවත් ප්‍රවෘත්ති බුදුරජාණන් වහන්සේ දක්වන මේ කාලයේ තම කෙනෙක් සැක කරන්නත් පුළුවන්. ඒ අරක කියන ශාස්ත්‍රවරයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ ශාස්ත්‍රවරට නොඑක් සිය ගණන් ගෝලෙයින් හිටියයි. ඒ හැම දිනාටම බ්‍රාහ්මණයා හැමදාම මේ මරණ සත්‍ය පිළිබඳව මේ විදිහේ අනුශාසනයක් කරයි දිනපතාම නිරන්තරයෙන්ම. බ්‍රාහ්මණයෙනි මේ ජීවිතය ඉතාමත්ම කෙටි අල්පයි සුළුයි, මේක බොහොම කරදර දුක් කරදර සහිතයි. ඒ වගේම ඒක නිසා මේ ගැන සංවේගය මේක නුවණින් තේරුම් අරගෙන බ්‍රහ්මචර්ය විසිය යුතුයි, කුසල් කළ යුතුයි කියලා ඒ විදිහට නිරන්තරයෙන් අවවාද කළා මේ ජීවිතයේ කෙටි බව. ඊළඟට ඒකට අදාළ උපමා හතකුත් ඒ ශාස්ත්‍රීය ප්‍රකාශ කළ බව දක්වනවා. ඒ මේ පින්වතුන් බොහෝ විට අහලත් ඇති. පළවෙනි උපමාව තමයි හරියට උදෑසන තනකොළ අග තියෙන පිරි බිඳුවක් ඊට පානුවත් එක්කම ඉක්මනින්ම නැතිවලා යනවා වගේ මේ ජීවිතයක් බොහොම පහසුවෙන්ම මරණයෙන් කෙලවර වෙනවා. ඊළඟට දෙවෙනි උපමාව දක්වනවා තදට වැහි වහින අවස්ථාවේ ඒ ලොකු පොද සහිත වැහි වහින අවස්ථාවේ දිය බුබුලු පැන නැගීමින් එතන එතනම සිඳිලා යනවා වගේ මේ ජීවිතයත් ඒ විදිහටම මරණයෙන් නැතිවලා යනවා. තුන්වෙනි උපමාව දක්වනවා දිහේ ඉරක් ඇඳාම දිහේ දණ්ඩකින් ඉරක් ඇඳ හැටියම ඒක ඒක ඊට පස්සේ පේන්නේ නැති තරම් වේගයෙන් බොහොම ශීඝ්‍රයෙන් මේ මරණය ජීවිතය කෙලවර වෙනවා කියන අදහස දෙනවා දිහේ. එතකොට ඒ තනාග පිනිබිඳු, ඊළඟට අර තද වැසිවසින අවස්ථාවේ දිය බබුලු, ඊළඟට දිහේ ඇඳ ඉර ඔන්නයි උපමා දෙනවා. ඊළඟට තව උපමාවක් දෙනවා පර්වතයකින් ගලා බසින වේගයෙන් ගලා බසින ගඟක් එක මොහොතක්වත් නවතින්නේ නැතුව කරකැවි කරකැවි ගමනින්ම යෙදෙන්න වගේ මේ ජීවිතයත් මරණය කරා වේගයෙන් ගලා බහිනවා කියලා ඒ ප්‍රකාශ කළා. ඊළඟට ඊළඟ උපමාව දෙනවා ශක්තිමත් පුරුෂයෙක් දිවකට කෙළමිණක් අරගෙන බොහොම පහසුවෙන් ඒක එළියට දාන්න වගේ මේ ජීවිතයත් පහසුවෙන්ම මරණයෙන් කෙළවර වෙනවා, ඉක්මනින්ම මේ මරණයට ඉලක් වෙනවා කියන එක. ඊළඟට ඒ වගේම තව උපමාවක් දක්වනවා දවසක් පුරා රත් වුණු යකඩ තලියකට මස් කෑල්ලක් දැම්ම හැටිය ඒ දාන සුනංගුව විතරයි වැටුණ හැටියම පිලිස්සලා නැපෙන යනවා. ඒ විදිහට මේ ජීවිතයත් බොහොම ක්ෂණීයම බොහොම ඉක්මනින්ම නැති වෙලා යනවා. ඊට හත් දෙනි උපමාව දක්වනවා වදියට ගෙන යන මරන්න ගෙන යන එළදෙනා, ඇදගෙන යන එළදෙනා තියෙන අඩියක් වාසා කාන්තේන් මරණයට ලං වෙනවා වගේ අපේ ජීවිතයත් ඉක්මනින්ම මරණය කරාම යනවායි දවසක් දවසක් වාසා කියන අදහස. ඔය කියන උපමා හත දැක්ුවයි කියලා කියනවා. ඊළාට බුදුරජාණන් වහන්සේ ඊළඟට තමයි ආශ්චර්යවත් කාරණේ පිළි කරන්නේ. ඒ අර්ථනම් ශාස්ත්‍රවරයා ඒ වගේ අනුශාසනාවක් කළේ අවුරුදු ඒ කාලයේ මිනිසෙන්ගේ වයස් ප්‍රමාණය අවුරුදු 60,000. අවුරුදු 60,000ක් ආයුෂ තියෙන කාලයකයි අර කියාපු අර්ක ශාස්ත්‍රවරයා අර විදියට අනුශාසනාවක් කළේ. ඒ වගේම ඒ තරම් දීර්ඝ ආයුෂ කාලයක් රෝග පීඩා වශයෙන් තිබුණේ රෝග 6යි. සීතල දැනෙනවා, උෂ්ණය දැනෙනවා, කුසගින්න දැනෙනවා, පිපාසය දැනෙනවා, මල මුත්‍ර කරන්න අවශ්‍ය වෙනවා. ඔය කියන කාරණා හතර විතරයි අපහසුාවක් හැටියට තිබුණේ. නමුත් අර තරම් මේ ජීවිතය බොහොම කරදර සහිතයි කියලා ආදි වශයෙන් ඒ ශාස්ත්‍රවරයා ගෝලෙන්ට කිව්ව බවයි කියවෙන්නේ. ඉතින් එහෙම ප්‍රකාශ කළා. ඊළඟ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට කියනවා මහණෙනි, ඒ 60,000ක් අවුරුදු ඇති ඒ තරම් රෝග පීඩා අඩු යුගයකයි ඒ අරකනම් ශාස්ත්‍රවරයා අර වගේ දේශනාවක් පැවැත්වුවේ. නමුත් ඒ උපමා ආදී දැන් මේ අවුරුදු 100ක් තමයි දැන් පරමාවිෂ අවුරුදු 100ක් හෝ ඊට ටිකක් අඩු හෝ වැඩි එබඳු යුගයකට මේ උපමාව හරියටම ගැලපෙන්නේ කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අමුතු දෙයක් කරනවා. අර අවුරුදු 100 එතනින් කියලා නවත්තන්නේ සංඝයා වහන්සේලාට වඩාත් සංවේගය ඇති කරන්න අමුතු විදිය පරිගණනයක් එතන ඉදිරිපත් කරනවා. මහණෙනි අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් ඍතු අවුරුදට ඍතු 3ක් කියලා කිව්වොත් ගත කරන්නේ ඍතු 300යි. ඊළඟට ජීවත් වෙන්නේ අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් ජීවත් වෙන්නේ මාස 1200යි. අර්ධ මාස 2400යි. ඊළඟට දක්වනවා රාත්‍රි ගත කරන්නේ රාත්‍රි 36,000යි. දවසට බත් තෙල් දෙක බැගින් ගත්තොත් බත් තෙල් 72,000යි. මේ බුදුරජාණන් වහන්සේ මේ පරිගණනය දෙන්නේ. බත් තෙල් 72,000යි. ඊළඟට කියනවා ඒකෙන් අඩු කරන්නත් ඕන. හරියට අයවැය වගේ මෙතන පෙන්නුම් කරනවා ඒ 72,000න් අඩු කරන්න ඕන මව් කිරි බිව්ව කාලයක් බත් වැරදුණු අවස්ථා පහක්. බත් වැරදුණු අවස්ථා පහ හරියට දක්වන්නේ ඇතැම් අවස්ථාවල ගෙදරවල සමහර කෙනෙක් කෝපය නිසා ආහාර ගන්නේ නැහැ. අන්න එතකොට කෝපය නිසා ආහාර නොගෙන ඉන්න කෙනෙක් දැඩි දුකක් නිසා සමහර විට ආහාර නොගෙන ඉන්නවා. එමත් නැත්නම් ආබාධයක් නිසා ආහාර නොගෙන ඉන්නවා. පෙහෙවස් සමාදන් වෙලා පොයට සිය සමාදන් වෙච්ච නිසා ආහාර නොගෙන ඉන්නවා. එමත් නැත්නම් බත් අනුභව කරන්න ඕන බත් ටික ලැබෙන්නේ නැහැ. නොලැබෙන. ඔන්න ඔය කියන ඒ කාරණා ටික අනුව බත්වේල් නැති වුණු ඒවත් අඩු කරන්න ඕනේ අර 72000 කියලා ඔන්න බුදුරජාණන් වහන්සේ විදිහට ප්‍රකාශ කරන මහණෙනි දැන් ඉතින් මම නුඹලාට මේ පරිගණනයක් දුන්නා අවුරුදු 100ක් ජීවත් වෙන කෙනෙක් මේ ඍතු ගන්න ඊළඟට රාත්‍රි ගන්න අර්ධ මාස ගන්න රාත්‍රි ගන්න බත්වේල් ගන්න ආදිය මේවා කරේ මොකටද ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ ඔක්කොම කරේ මා සාස්තුරේ හැටියට ගෝලෙන්ට අනුකම්පාව ඇති සාස්තුරේ හැටියට මම විසින් යමක් නුඹලාට අනුශාසනා වශයෙන් කළ යුතුව තිබුණා නම් ඒක මම කළා ඉවරයි. ඔය තියෙන ගස් මුල්, ඔය තියෙන සුන් ගෙවල් භාවනා කරන්න ප්‍රමාද වෙන්න එපා කියලා නිවනට උනන්දු කිරීමටයි එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ පැරණි කථාන්තරයක් ඉදිරිපත් කළා තියෙනවා. ඊළඟට ඒ වගේම ඊටත් වඩා වටිනාම අවස්ථාවක් සඳහන් වෙනවා බුද්ධ චරිතය හා සම්බන්ධ ඥාතික කියලා ගමේ ලික්ෂවි රජවරුන් ඉන්න ප්‍රදේශයේ තිබුණු ගමක ගින්ජකාවසත කියන තැන ගඩොල් විහාරයක බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන අවස්ථාවක සංඝයා වහන්සේලා අමතලා ප්‍රකාශ කරනවා මහණෙනි මරණ සතිය ගැන කෙලින්ම ඒකේ ආනිසංස ප්‍රකාශ කරන මහණෙනි මරණ සතිය වඩන ලද්දේ බහුල වශයෙන් පුහුණු කරන ලද්දේ අමෘතය කියලා කියන නිවනටම ඇදගෙන යනවා නිවනට අමතෝග ධාමත පරියෝසාන නිවනින්ම කෙලවර වෙනවා. එතකොට අමෘත කියලා අපි මේ නිවනට කියලා කියන්නේ නිවනට අමෘතය නමින් හඳුන්වන්නේ මරණයෙන් මිදීම. නමුත් මරණය මිදීමට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මරණය ගැන මෙනෙහි කිරීම. ඉතින් ඔය මහ පුදුම මේකක් මෙතන කියවෙන්නේ මේක නිවනින්ම කෙලවර වෙනවා කියලා එහෙම අච ආනිසංස ප්‍රකාශ කරලා බුදුරජාණන් වහන්සේ අහන මහණෙනි නුඹලා මරණ සතිය වඩනවද? ඇහුවාම ඔන්න එක භික්ෂුන් වහන්සේ නමක් කියනවා මම මරණ සතිය වඩනවා. කොහොමද මරණ සතිය වඩන්නේ? ඔන්න ඒ ඇහුවාම ඒ භික්ෂුව කියනවා භාග්‍යතුන් වහන්සේ මම හිතනවායි මට එක දවසකුත් රැයකුත් ජීවත් වෙන්න නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනය මෙනෙහි කරමින් ඒක ලොකු දෙයක් හැටියට මම සලකනවා. ඒ කියන්නේ මගේ සැලැස්ම එක දවසකටත් රැයකටත් විතරයි. ඊට එහාට මට හිතන්න ඉඩක් නැහැ මරණය එන්න පුළුවන් කියලා. ඔන්න ඔකයි අදහස. එතකොට බුදුරජාණන් වහන්සේ හොඳයි. ඊළඟට ඒක කිව්වට පස්සේ තවත් භික්ෂුන් වහන්සේ කියනවා ස්වාමීනි මාත් මරණ සතිය වඩනවා. කොහොමද මරණ සතිය වඩන්නේ? හරියට පන්තියකින් ගුරුවරයෙක් අහන විදිහට මේ කියන්නේ. එතකොට අර ගෝලියොත් අත උස්සල කියන්නේ අර සමහර විට මාත් වැඩනවා මාත් වැඩනවා. ඔන්න ඒ වගේ දෙවෙනි එක්කෙනෙක් කියනවා. ඒ යගේ හපංකම්. මේ විචුණාසේ. ඒ උන්වහන්සේ කියනවා අරිට වැඩ ටිකක් ගිහලා මම මරණ සතිය වඩන්නේ මට මේ දවල් කාලයක් මට ජීවත් වෙන්න ලැබුණොත් මේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනය මෙනෙහි කරේ. ඒකත් ලොකු දෙයක් හැටියට මම සලකනවා. හිතයි කියලා ජන බුදුරජාණන් වහන්සේ ඊළඟට අහනවා තවත් භික්ෂුන් වහන්සේ කෙනෙක් ප්‍රකාශ කරනවා. මාත් මරණ සතිය වඩනවා. කොහොමද මරණ සතිය වඩන්නේ? මම කල්පනා කරනවා මට අඩ දවසක් ඒ කියන්නේ දවල් කාලිනුත් භාගයක් මට ජීවත් වෙන්න තිබුණොත් ඒත් ඇති මට මේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසන මෙනෙහි කරමින් ඒ කියන්නේ ඊට එහාට සැලසුම් කරන්නේ නැහැ. ඊළඟ තව භික්ෂුන් වහන්සේ නමක් කියනවා මමත් මරණ සතිය වඩනවා. ඔය විදිහට අට නමක්ම පිළිතුරු දෙනවා. ඊළඟ භික්ෂුන් වහන්සේ කියන්නේ මට මම පිණ්ඩපාතය වන්දන කාලය තුල එක පිණ්ඩපාතයක් වන්දලා ඉවරන තුරු මට ජීවත් වෙන්න නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසන මෙනෙහි කරමින් ඒකත් ලොකු දෙයක් හැටියට මම සලකනවා කියලා. ඔන්න ඊළඟට ඊළඟ භික්ෂුන් වහන්සේ තව නමක් කියනවා මමත් මරණ සතිය වඩනවා. කොහොමද මරණ සතිය වඩන්නේ? මට පිණ්ඩපාතයෙන් භාගයක් වන්දන කාලයක් තුල මට ජීවත් වෙන්න නැත්නම් ඒක ලොකු දෙයක් හැටියට මම සලකනවා. ඔන්න ඊළඟට තව භික්ෂුන් වහන්සේ නමක් කියනවා මට බත් පිඬු හතරක් පහක් අනලා වන්දන තුරු ජීවත් වෙන්න නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනය අනුව ඒ භාවනාවට හිත යොදාගෙන ඒකත් ලොකු දෙයක් කියලා. ඊළඟට අවසාන භික්ෂුව ප්‍රකාශ කරනවා මම නම් හිතන්නේ මරණ සතිය මම මෙහෙමයි වඩන්නේ ආශ්වාසයක් කරලා ඒක ඒ ආශ්වාසය හෙළන තුරු ප්‍රශ්වාස වශයෙන් ප්‍රශ්වාසයක් කරලා ආශ්වාසයක් ගන්න තුරු ඒ අතරතුර මට ජීවත් වෙන්න නැත්නම් භාග්‍යතුන් වහන්සේගේ මේ අනුශාසනය මෙහි කරමින් ඒක මම ලොකු දෙයක් හැටියට සලකනවා කියලා. ඊට එහාට ඒ තරම් අප්‍රමාදීව මරණ සතිය වඩන බය පෙන්නු කරන්නේ. ඔක ප්‍රකාශක බලාට වස්තුන බුදුරජාණන් වහන්සේ ලබනු දෙනවා. අර 8 දිනාගෙන් මුල් 6 දෙනා බොහොම ප්‍රමාද වයි මරණ සතිය වඩන්නේ. අර කිව්වා වගේ රෑ දවල් දෙකක් ඊළඟට දවසක් අඩ දවසක් බත් වේලක් බත් වේලෙන් අඩක් බත් කටවල් පහක් හයක් ඒවා ඔක්කොම ඒවට ලකුණු දෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. ඒ අය මරණ සතිය වඩන ආකාරය හිමින් වැඩි ප්‍රමාදයට සුදු දෙන විදිහව. නමුත් දෙන්නයි විභාගයෙන් පාස් වෙන්නේ. කවුද? අන්න අර එක බත් පිඬක් අනලා අනුභව කරන තුරු මට ජීවත් වෙන්න නැත්නම් කියන කෙනාත් අවසාන වශයෙන් වඩාත් තියුණු මරණ සතිය හැටියට දක්වන්නේ ආස්වාස කරලා ප්‍රස්වාස කරන තුරුවත් ප්‍රස්වාස කරලා ආස්වාස කරන තුරුවත් මට ඉන්න ඉඩක් ලැබේද කියලා සැකෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනෙ මෙනි කරන කෙනා. මොන විදිහට මේ මරණ සතියේ තියුණු බව බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒ ආස්වෙන් අපිට හිතා ගන්න පුළුවන් ඇත්ත වශයෙන් මරණ සතිය වඩන කෙනාට ආනාපාන සතියත් බොහොම පහසුවෙන් වඩන්න පුළුවන්. අර උග්‍ර විදියට මරණ සතිය වඩන භික්ෂුන් වහන්සේ ඇත්ත වශයෙන් උන්වහන්සේට ආනාපාන සතිය බොහොම පහසුවෙන් වැටහෙනවා ඇති. විතර්ක ආදියට ඉඩක් නැහැ. සැලසුම් දැන් බොහෝ දිනාට ආනාපාන භාවනාව බාධාවක් වෙන්නේ ආනාවිත අතීත අනාගත හිතවිලි කඩාගෙන එනවනේ. නොයිකුත් සැලසුම්. දැන් අර වගේ භික්ෂුවකට මරණ සතියත් එක්ක යන නිසා ඊට එහාට සැලැස්මක් නැහැ. ආස්වාදයක් අරගෙන ප්‍රස්වාසය හෙළන තුරු විශ්වාස නැහැ. ප්‍රස්වාසයක් කරලා ආස්වාදයක් ගන්න තුරු විශ්වාසයක් නැහැ. එතකොට හතතිය හොඳට පවත්වන්න පුළුවන්. අන්න ඒක නිසාම තමයි ඔය ආනාපාන සති භාවනාව ගැන ප්‍රකාශ කරන අවස්ථාවක බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට වදාළි මේ ආනාපාන සතිය හරියාකාර 16 ආකාරයකින් වඩලා පුරුදු කරපු භික්ෂුන් වහන්සේ අවසාන ආස්වාද ප්‍රස්වාසයේ පවා මරණ වේලාවේදී අපවත් වෙන අවස්ථාවේදී අවසාන ආස්වාදයක් ප්‍රස්වාසයක් සිහිනුවණින්ම කරනවා කියලා. ඉතින් අන්න ඒක තුලින් අපිට අර මරණ සතියත් ආනාපාන සතියත් අතර සම්බන්ධතාවක් තේරුම් ගන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම දැන් මේක තවත් ගැඹුරින් කල්පනා කරනවා නම් අපි අර කිව්වනේ අමෘතත්වයේ කරා යනවා කියලා. මේ මරණ භය තියෙන උපාදානය උඩයි අල්ලා ගැනීම උඩයි. එතකොට යන ආනාපාන සතියෙත් අවසාන ධම්මානුපස්සනා හරිය තියෙන්නේ අනිච්චානුපස්සී. අනිත්‍යතාව බලමින් ආස්වාස කරනවා ප්‍රස්වාස කරනවා. ඊළඟට විරාගය නොවැල්ම දකිමින් ඊළඟට නිරෝධය මේවා බිඳිල ඥානය හැටි බලමින් ඊළඟට පටිනිස්සා ගතහැරීම මේ ආත්ම දෘෂ්ටිය ආදී අල්ලාගෙන සිටින අතහැරීම අන්න ඒ විදිහට මේ මරණ සතිය උපකාර වෙනවා. එතකොට ආනාපාන සතිය වැඩිවීමට ඊළඟට ওই විදිහටම තමයි බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවක ප්‍රකාශ කළ අමුතුම විදිය සූත්‍රයක් ඒක ආරම්භ කළේ මෙහිමයි. මහණෙනි ලෝකයේ ඉන්නවා ආජානීය අශ්වයින් 4 දෙනෙක්. ආජානීය කියලා කියන්නේ පින්නතුනි ඔය ස්තරම් වර්ගයේ අශ්වයින්. ඒ අශ්වයින්ට අවබෝධ ශක්තිය බොහොම දියුණුයි. ඉතින් ඒ ආජානීය අශ්වයින් 4 දෙනා අවරෝහණ ක්‍රමයට බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ස්තරම්ම හොඳම පළවෙනි අංකය දෙන්න පුළුවන් අශ්වයාගේ ස්වභාවය මොකක්ද? ඒ සමගේ අස්ගොව්වා කසය ඔසවනකොට ඒ හේවනල්ල දැකලාම ඒ අශ්වයා හික්මෙනවා. ඒ අශ්වයා කල්පනා කරනවා අද මගේ ගුරුවරයා ආචාර්යවරයා අද මොකද්ද මට දෙන්න හික්මීම කොහොමද මම හික්මෙන්න ඕනේ කියලා ඒ හිතවිල්ල එකපාරම ඇති කරගන්නවා. අර ආචාර්යවරයා කසය ඔසවනවත් එක්කම කසේ ඡායාව දැක්කත් ඇති. දෙවෙනි ගණේ අශ්වයා ආජානීය අශ්වයා එච්චර අවබෝධයක් නැහැ. එයාට අර කසය ලෝමවල වදිනකොට ඔන්න එයා සංවේගවත් වෙනවා. දැන් මම මොකද්ද කරන්න ඕනේ මේ ගුරුවරයා ඒ අවවාදය ඉෂ්ට කරන්න එහෙම නැත්නම් පුහුණු වෙන්න කියලා ඒ අවබෝධය මතුවෙන්නේ ලෝම වලට වැදුනහම. තුන්වැනි ආශ්‍රයයට මස් වලට වැදුනහම අර කසය. එතකොට අවදි වෙනවා. අවබෝධය වෙනවා. හතරවැනි ආශ්‍රයයට ඇට වලට වැදුනහම තමයි ඔන්න කල්පනා කරන්නේ මගේ ගුරුවරයා කියන විදිහට මම කොහොමද දැන් අද හික්මෙන්නේ කියලා. ඔය අවබෝධ ශක්තිය අනුව ආජානීය ආශ්‍රයෙන් හතර යන උපමාව දක්වලා ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒකට උපමේය වශයෙන් මේ ධර්ම කාරණේ මතු කරනවා. එසේම මහණෙනි ඇතම් කෙනෙක් ඉන්නවා යම් කෙනෙක්ට අහන්න ලැබෙනවා අසුවල් ගමේ අසුවල් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දුක්ඛිතව කාලක්‍රියා කළා කියලා. ඒ කාලක්‍රියා කළා කියන ආරංචියම ඒ තැනැත්තාට ඇති භාවනාවට බැහැලා සසර දුක් කෙලවර කරන්න. එතන කෙලවර වෙන්නේ අන්තිමට රහත් භවය දක්වාම වැඩ කරගන්න මරණය කියන ඒ ආරංචියම ඇති බව. අන්න අර ඉස්තරම්ම අස්සයා වගේ ඉස්තරම්ම පුරුෂයා. එතන කියන්නේ ආජානීය භද්ද පුරිස ආජානීය. යහපත් පුරිස ආජානීය පුරුෂයා. යහපත් ආජානීය අස්සයාට සමාන කළා මෙතන ආජානීය පුරුෂයා. අවබෝධ ශක්තිය ඇති පුරුෂයා. මරණය කියන ආරංචිය අහු පමණින්ම මේ සංසාර බය ඇති කරගෙන සංවේගය ඇති කරගෙන ධර්ම මාර්ගයට නැඹුරු වෙලා භාවනා කරලා රහත් වෙන. ඔන්න දෙවෙනි ගණය. ඒක උපමේය වශයෙන් දක්වන්නේ තවත් කෙනෙක් කුට ඒ අහන් ආරංචිය මදි. එයාට දකින්න ලැබෙනවා මැරිලා ඉන්න දුක්ඛිතව මැරිලා ඉන්න ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ. ඒ දැක්කට පස්සේ සංවේගය උපදවාගෙන මරණ සතිය තුලින් සංවේගය උපදවාගෙන භාවනාවට බහැලා සහ කරලා රහත් වෙනවා. තුන්වැනි පුද්ගලයා එයාට අර අරිටත් වඩා එතන දක්වන්නේ තමන්ගේ නෑ කෙනෙක්. තමන්ගේ නෑ එක්ම මරණයටපත් වෙනවා. ඒක සංවේග වස්තුවක් හැටියට මතු කරගෙන ඒ තැනැත්තා උත්සාහවත්ව සසර දුක් කෙලවර කර ගන්නවා. හතරවැනි තැනැත්තා තමන්ට අර කියාපු අවස්ථාවලුත් මදි එතනත්තට. තමන්ම බරපතල රෝගියකින් ආබාධයකින් මාරාන්තික වේදනාවලට පත් වෙලා ඉන්න අවස්ථාව ඔන්න තේරෙනවා මේ සංසාරින් මිදෙන්න ඕන කියලා. දැනටත් ඔය මේ පින්නතුන් අහලා තියෙනුනේ ඔය සමහර ඔය බරපතල රෝග ඇති වුණු අය ඒ වෛද්‍යවරයා සමහරුන්ට හෙලි කරන්නේ නැහැ. සමහරු දැනගත්තු හැටියේ ඒ රෝගියා දැන් ඉතින් තව දවස් ගණනයි ජීවත් වෙන්න තියෙන්නේ. සතියයි සති දෙකයි ඔය ආදි වශයෙන් ඔන්න ඊළඟට මේ වෙලාවට ධර්මයේ වැතුනොත් ඒ තැනත්තාට මේ ධර්ම මාර්ගයේ යම් දුරක් යන්න පුළුවන්. මොකද අන්න අර හරියට රත් වෙච්ච වෙලා තවත් ඉතින් වැඩක් නැහැ. මේ ලොකු සැලසුම් වලට ඉඩක් නැහැ. දවස් කීපයක් ජීවත් වෙන්න තියෙන්නේ. අන්න ඒ වගේ මේ හතරවෙනි පුද්ගලයා. එතකොට මේ කොටසටත් අහු වෙන්නේ නැත්නම් දැන් මේ කිව්වේ ආජානීය ආශ්‍රය. මේ කොටසටත් අහු වෙන්නේ නැති අය මරණය ගැන මරණ සතිය ගැන කොහෙත්ම උනන්දු නොවන අය අයිති වෙන්නේ කොයි ගණයටද කියලා මේ පින්නතුන්ම කල්පනා කරන්න ඕන. දැන් අස්ව පවුලට අයිති අවබෝධ ශක්තිය ඉතාමත්ම අඩු සතෙක් ඉන්නවා. මෝඩ සතෙක් ඉන්නවා. අන්න ඒ ගණයටයි අයිති වෙන්නේ මරණ සතිය. මෙච්චර කවටෙන් මරණය ඇති වෙලා තම තමන්ගේ අයත් මැරෙනවා. තමනුත් මැරෙන බව දන්නවා. එච්චරත් වෙද්දි කිසිම සංවේගයක් නැතුව ඒ වෙනුවට දැන් මේ පින්නතුන් බොහෝ දෙනෙක් අපි දන්නවා මේ ගම්බදව පමණක්නේ දැන් රටේ හැමතැනම තියෙනවා අවමංගල්‍ය ආධාර සමිති. අවමංගල්‍ය වලට ආධාර කරන්න ඉන්න හොඳක් කට්ටිය. නමුත් ඒ අවමංගල්‍ය අවස්ථාවලට ගිහිල්ලා අර කියාපු දැන් සාංශාරික මත්වීම් තුනක් තියෙනවා. ඒක කවුරුත් දන්නවා ස්වාභාවික. දැන් කිව්වා අර යෞවන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය කියන ඒවා අර සාංශාරික වශයෙන් ආපු ආශ්‍රව. ස්වාභාවික ආශ්‍රව, කාම ආශ්‍රව, භව ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කියන ආශ්‍රව වලින් හැදිච්ච දේවල්. ඒ වෙනුවට કૃත්‍රිම ආශ්‍රව ධර්ම වලින් හදාගත්තු අමුතු કૃත්‍රිම මත්වීම් මත් වෙන ද්‍රව්‍යත් අර විදි ස්ථානවල පරිභෝග කරන බව අපි දන්නවා, අපි අහලා තියෙනවා. ඒ මලමිණිය කියෙද්දිම සමහර විට ieval පිටිපස්සේ අන්න අර කියාපු કૃත්‍රිම මත්වීම් වලින් අන්න ඒබඳු අය අන්න අර කියාපු අස්ව පවුලට අයිති අර කොටසටයි අපිට එකතු කරන්න වෙන්නේ. ඊළඟට ඒක ආශ්‍රයෙන් ඊළඟට කල්පනා කරලා බලමු. දැන් අතීතයේ ඉඳලා චාරිත්‍රයක් තියෙනවා මලගෙවල් වල. සතිපට්ඨාන සූත්‍රය කියවන මේ සතිපට්ඨාන සූත්‍රය මලගෙවල් වල කියවීම නිසා ඒ චාරිත්‍රය වැරදියට වටහා ගැනීමෙන් ඇතැම් උගත් පඬිවරු පවා මේ කාලේ මහා සතිපට්ඨාන සූත්‍රය අසුබ දෙයක් හැටියට මරණ ගෙදරවල් වල ඇර වෙන ගෙදරක කියවෙන්නේ සුසුසු නැති අසුබ කජ්ජායනාවක් හැටියට සැලකනවා. ඒ තරම් මෝඩ අදහසකුත් සමහර උගතුන් තුළ තියෙනවා. නමුත් මේ මහා සතිපට්ඨාන සූත්‍රය මලගෙවල් වල කියවන්නේ මොකද කියලා අපි ටිකක් කල්පනා කරන්න ඕන. දැන් මේ පින්වතුන් කොතිකුත් ඔය මඟුල් වලට වගේම ආමඟුල් වලට සහභාගී වෙනවා. මොකද සාමාන්‍ය කතාවක් තියෙනවා මඟුලට මරණයට නැත්නම් වැඩක් නැහැ කියලා නෑයිකුගෙන්. ඒක නිසා ඒවට යන. ඉතින් ගිහිල්ලා අර කියාපු විදිහට අර සංවේග උපදවන වෙනුවට වෙන වෙන දේවලුත් කරනවා. නමුත් අන්න අතීතයේ ඉඳලා ඔය සතිපට්ඨාන සූත්‍රයේ යම් හේතුවකින් මේ මරණ ගෙදර වල කියන්න යොදා ගත්තනම් අපිට හිතන්න තියෙන්නේ දැන් අපි කොතෙකුත් අනිත් අයගේ ආමඟුල් වලට සහභාගී වෙනවා. නමුත් තමන්ගේ ආමඟුල් වලට සහභාගී වෙන්නේ නැහැ. තමන්ගේ ආමඟුල් වලට සහභාගී වෙන්න අවස්ථාවක් දීමටයි සතිපට්ඨාන සූත්‍රය කියවන්නේ. දැන් මේක ප්‍රහිණිකාවක් වෙන්න පුළුවන් මේ පින්නතුන්ට. සතිපට්ඨාන සූත්‍රය කියවලා කොහොමද තමන්ගේ ආමඟුල් වලට සහභාගී වෙන්නේ කියලා. මේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන පින්නතුනේ දැන් දන්නවනේ ඔය අසුභ භාවනා කියලා කියන්නේ. අර සොහනක මලකුණට යන කල ප්‍රකාශ වෙනවනේ එතන. ඒ කියන්නේ දැන් ඔන්න අපි හිතමු තමන්ගේ යම් කිසි මරණ ගෙදරක දැන් නම් ඉතින් ඒව හොඳට සරසලා රටේ වටිනාම පෙට්ටියක දාලා තවත් නෙවෙයිකුත් සැරසිලි ඇතිව සමහර විට මඟුල් ඇඳුමෙන් ওই විදිහට මලකුණක් ප්‍රදර්ශනය කරනවා. නමුත් අතීතයේ කොහොමද මේවට සැලකුවේ? බුද්ධ කාලේ දැනටත් සමහර විට ඉන්දියාවේ සමහර විට අමුසොහනකින් දානවා මේක දවස් ගණන් තියාගෙන මේක තුලින් නොයිකුත් දේවල් ලෞකික දේවල් මතු කරගන්නේ නැතුව. ඉතින් අර ඒ අමුසොහනි දමාපු මලකුණ තුල ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ පින්නතුන් අහලා තියෙනවනේ නවසීවතික කියලා භාවනා කරන පින්නතුන් දන්නවා සතිපට්ඨාන සූත්‍රයේ අමුසොහනේ දාපු සිරුරට යන අවස්ථාවල් අවස්ථාවෙන් තවුන්ගක් වැඩි කරන්නත් පුළුවන් සාමාන්‍යයෙන් නවයකට හැටියට දක්වනවා. ඉතින් එතෙන්දී අන්න මරණ ගෙදරක හරියාකාරයේ අර සතිපට්ඨාන සූත්‍රයෙන් ප්‍රයෝජනෙ ගන්න ඕන. දැනුත් ඔය සතිපට්ඨාන සූත්‍රය ප්‍රදේශනා කරනවා, සජ්ජානා කරනවා තමයි. අපටත් යම් යම් අය ආරාධනා කරනවා ඔය සජ්ජානා කරන්න. ඒව මිහිරි හටින් සජ්ජානා කිරීම නොවේ යතන කරන්න තියෙන්නේ. සජ්ජානාව අවශ්‍ය තමයි. ඒක මිහිරි හටින් සජ්ජානා කළ චාරිත්‍රයක් හැටියට ඒක කිස්ත කිරීම නෙවෙයි. ඒක ඇතුළට කිමිදිලා ඒක ගැඹුරු අර්ථය අන්න අර කියාපු අර්ථය මතු කරගෙන තමන්ගේ අවේ මඟුලට සහභාගී වෙන එකයි. කොහොමද තමන්ගේ අවේ මඟුලට සහභාගී වෙන්නේ? අර ශරීරයට වෙච්ච දේ තමන්ගේ ශරීරය තුළට ආරෝපණය කරනවා. ඒක දසතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ මෙහෙමයි. අපි එක නිදර්ශනයක් කිව්වම අනිත් ඒවා තේරුම් ගන්න පුළුවන්. නියදී පුද්ගලයා මලකඳක්, ඒ කියන්නේ බාහිර වශයෙන් ඇත්ත වශයෙන් මරණය ගැන හිතනකොට, මෛත්‍රිය ගැන හිතනකොට තමා මුල් කරගෙන අත්ූපමාය, තමා උපමා කරගෙන අනිත්යට මෛත්‍රිය වඩනවා. මරණය ගැන හිතනකොට අනිත්ය උපමා කරගන්න වෙනවා. තමා මරණයට පස්සේ ඒක කරන්න බෑනේ. ඒක නිසා මල කෙනෙක් උපකාර කරගෙනයි අපි මරණය පිළිබඳව හිත මතු කරගන්නේ. ඉතින් මෙතෙන්දී අන්න මල අර අමුසොනක දාපු මලගුණකට යන කල දසාවයි එතන බුදුරජාණන් වහන්සේ පින්නුම් කරන්නේ. දවසක් දෙකක් තුනක් ගියාම ශරීරයට මොකද්ද වෙන්නේ? ඉදිමෙලා, නිල් වෙලා, පැසවලා. එතකොට මේ රටේ තියෙන තරම් වටිනා මාංශ ජනක ස්ථම් ආහාර වලින්වත් මහත් කරගන්න බැරි වුණු තරමට ශරීරයේ දවස් තුනක් ඇතුළත විශාල වෙලා කුකුරලා යනවා අන්තිමට. ඉතින් ওই ටික බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා බුද්ධමාතකම් විනීලකම් විපුබ්බකම් කියන මේ වචන වලින්. ඉදිමිලා, නිල් වෙලා, පැසවලා ඒ තත්ත්වයට දවස් තුනක් යනකොට මත්පත් වෙනවා. ඊළඟට ඒකේ මල තුන කියන මල තුනේ කතාන්තරේ තමන්ටම ආරෝපණය කරනවා. උපසංහරිත කියලා කියන්නේ තමන්ටම ආරෝපණය කරනවා. මේ කයත් එවන් භාවි මෙන්න මේ මේ තත්ත්වයටපත් වෙනවා. මේ තත්ත්වයෙන් නිදුනේ නැtei මේක. එවන් ධම්මෝ මේ ධර්මතාව මගේ ශරීරයටත් පොදු. මේ තත්ත්වය මගේ ශරීරයේ ඉක්මවල නැහැ. අන්න ඒක තුලින් තමයි තමන්ගේ ආමංගුලට සහභාගී වෙනවා කියලා අපි කියන්නේ. එතකොට අනුන්ගේ ආමංගුලට සහභාගී වුණු අවස්ථාව තමන්ගේ ආමංගුලට සහභාගී වෙන්න සුදුසු අවස්ථාවක් කරගන්න තියෙනවා. ඒක නැත්තම් මරණයට පස්සේ කරන්න හම් වෙන්නේ නැහැනේ. ඉතින් මේක හොඳ නිදර්ශනයක් ඉදිරියේ තියෙනවා. ඒ කාලයකට ගැලපෙනවා. දැන් මේ කාලේ නම් අර කිව්වාගේ වෙන දේවල් විදිහට අර තරම් අසුබ හැඟීමක් ඇති නොවන ආකාරයටයි මල තුනකට සලකන්නේ. කෙසේ හෝ ඒවා අපි හිතෙන් හරි මේක අමුසොනකට දැම්මහම යන කල දසාව, එහෙම නැත්නම් ওই કૃත්‍රිම ඖෂධ ආදී නැත්නම් මේ ශරීරයට යන කල දසාව, අර කියාපු මේ විඥානේ ආයු උස්මාච විඥානං ආයුෂය උෂ්ණය විඥානේ ඉවත්ුන හැටි මේ ශරීරයේ තියෙන தත්ත්වේ කල්පනා කරලා බලන්න ඕන. ඊළඟට ඒ දවස් තුනක් ගියාම එතනින් ඊළඟට තවත් ඈතට බුදුරජාණන් වහන්සේ පෙන්නු කරනවා. ඊළඟට අමුසොනක තියෙනවනම් අර ශරීරයට යන කල දසාව තමන් ගැන හිතුවොත්, අමුසොහනකදී දවස් 3ක් 4ක් යනකොට තමන් ළඟට එන අමුත්ව කවුද? කබුටෝ, බල්ලෝ, හිවල්ලු, උකුස්සෝ, විදුලිහිනියෝ, ඔය විදිහේ සත්තු තමයි ඔන්න එන්නේ තමන්ගේ මල ගෙදරට, ආමඟුලට. ඇවිල්ලා ඊළඟට ඒගොල්ලන්ට ආහාර හැටියට තියෙන්නේ අර ඉතින් අර පෙසවල තියෙන ශරීරය, අර ඉතුරු කෑලි කඩාගෙන කනවා. ඔන්න එතකොට ඒකත් අවස්ථාව තමන්ගේ සමාංගුලට සහභාගී වෙන අවස්ථාවක්. දැන් පළවෙනි අවස්ථාව සහභාගී වෙනකොට අර විදියට ඉදිමුණා. ඊළඟට පුපුරලා ගියා. ඔන්න ඊළඟට දැන් ඉතින් අර සතුන්ට ආහාර. ඊළඟට ඉතුරු වෙන හරිය ඊළඟට ක්‍රමක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඇට සැකිල්ල තියෙනවා. යන්තම් ලේ තවරුණු. ඊළඟට නහර වලින් බැඳුණු. ක්‍රමක්‍රමයෙන් ඊළඟට නහරත් ඊරලා ගියාට පස්සේ තව ටිකක් යනකොට ඇට සැකිලි වෙන වෙනම, ඇට කෑලි වෙන වෙනම යාලි හතකට ගැඩිලා යනවා. බොහෝ තැන්වල තියෙන්නේ අඤ්ඤේන හත්හත් ටිකන්, අඤ්ඤේන පාදත් ටිකන්, අඤ්ඤේන ජංගත් ටිකන්, අඤ්ඤේන ඌරත් ටිකන්, අඤ්ඤේන කටත් ටිකන්, අඤ්ඤේන පිට්ටිකන් ටිකන්, අඤ්ඤේන සීස කටහ. එක පැත්තක අත්යට, තව පැත්තක පායට, තව පැත්තක කෙණ්ඩායට, තව පැත්තක කලවායට, තව පැත්තක උගුල්ලට, තව පැත්තක පිට කටුව, තව පැත්තක හිස් කබල. ඔන්න හතකට ගැඩිලා ගියා. ඊළඟට තවත් ඕන්න තමන්ගේ අවමංගුලට සහභාගී වෙන්න. අවුරුද්දක් විතර යනකොට ඊළඟට මේ ඇට කෑලි තනිකර ගොඩක් හැටියට. දැන් ඊට කලින් ඔය නෝතු සොහොන් පොත්ත බඳිනවා. නමුත් මේවා එහෙම තියෙන ඇරියොත් ඊළඟට ඇට කෑලි වෙන වෙනම තියෙනවා. අවසාන අවස්ථාවේ මේවා සුණු විසුණු වෙලා සුණු බවට පත් වෙලා ආයි පොළවට එකතු වෙනවා. ඔන්න එතකොට ශාරීරික කතාන්තරේ. ඉතින් මේක වෙනකන් ඉන්නේ නැතු මේ විදිහට මරණ සතිය වඩන්නයි අර විදිහට අතීත චාරිත්‍රය තියෙන්නේ නැත්තේ. මහා සතිපට්ඨාන සූත්‍රය කියවීමේ ගැඹුරු අර්ථය උකත්. මහා සතිපට්ඨාන සූත්‍රේ নানা ආකාර දේවල් තියෙනවා. මරණයට අදාළ කොටස තමයි ඔන්න කියආපු මලකන්ද කියන කල දසා. ඒකට ඒ தත්ත්වය තමන්ටම පැමිණෙනවා කියලා ඒ අවබෝධය ලබා ගන්නයි අපි මේ සතිපට්ඨාන සූත්‍රයක් සජ්ජායනා කරන්න ඕනේ මලගෙදරට. නමුත් ඒක පිළිබඳව දැන් සංකල්ප එහෙම් පිටිම වෙනස් විදිහට ඇවිල්ලා තියෙන්නේ. මේ වටිනා අසූත්‍රයට පවා අසුබ දෙයක් හැටියට ගරහන தත්ත්වයකට පත් කරගෙන තියෙනවා. ඉතින් අර විදිහට ලක්ෂණට හොඳට හොඳම මීරියඩ ඇති හාමුදුර කෙනෙක් ලවා සතිපට්ඨාන සූත්‍රය සජ්ජායනා කරගෙන අපටත් ආරාධනා තියෙනවා. මේවා මරණ ගෙදර වල මේ අහවන්න සලස්සන එක නෙවෙයි කරන්න තියෙන්නේ. එකවරක් අහලා හරියගේ තියෙන ගැඹුරු අදහස තේරුම් අරගෙන අන්න තමන්ගේ අවමඟුලට සහභාගී වෙන එකයි. ඒක තුලින් නිවන ලංකර ගන්න එකයි. එහෙමත් නැත්නම් අන්න අර කියාපු අශ්වගණේ අර පැත්තට අත්පත් වෙන බව අපි හිතා ගන්න ඕන. මේක නිසා මේ මරණ සති බුදුරජාණන් වහන්සේ මේ තරම් වර්ණනා කළේ මොකද කියලා. මේක හේතුව මොකද? බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන මේ ලෝකයේ මේ සංසාරයේ සත්‍යයා ඔන්නේ දැන් අපේ ධර්මයේ ගැඹුරු පැත්තටයි ඊළඟට එන්නේ. යථා භූත ඥානය කියලා කියන්නේ පින්වතුනි ඇත්ත ඇති හැටියට දැන ගැනීම. ඒ යථා භූත ඥානය හැටියට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන කාරණා ටික මේ පින්වතුන් පොතේ උත්හලා තියෙනවා. ත්‍රිලක්ෂණය කියලා කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. එතකොට අනිත්‍යතාව කියලා කියන්නේ අනිත්‍යතාව තවදුරට විදර්ශකයේ විදර්ශනා වන්න පින්වතුන් දන්නවා. අනිත්‍යතාව යමුරින් තේරුම් ගැනීමේදී දෙයකට බෙදිලා යනවා. යමක් අනිත්‍ය කියලා කියන්නේ එහි හට ගැනීමක් දකින්න ලැබෙනවා. ජීවි යාමක් නැති වී යාමක් දකින්න ලැබෙනවා. සමුදේ අත්හැරම කියලා කියනවා. එතකොට මේ ඇතිවීමක් නැතිවීමක් කියන දෙක තුලින් සාමාන්‍ය සංසාරික සත්‍යය ප්‍රත්‍යඥය නිරන්තරයෙන්ම සමුදේ පක්ෂයේ සිටින්නේ. නිරෝධය දකින්නවත් කැමති නැහැ. නිරන්තරයෙන්ම අලුත් කර ගැනීම ගැන වෙහෙසෙනවා මිසක් විරාපත් වෙන දෙයක් ගැන බලන්නේවත් නැහැ. අන්න සත්‍ය වැහුණා. ඒකයි යථාභූත නොවන්නේ. යථාභූත ඥාණය තුල ওই දෙකම තියෙනවා. මත් දෙකම මා තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ අනිත්‍යතාව කියලා කිව්වේ වෙන එකක් නෙවෙයි. ඒතු මේ අර නිරෝධය දැකීමයි. සාමාන්‍ය ලෝකයාට නිරෝධය පේන්නේ නැහැ. සමුදය විතරයි පේන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. යම් තාක් යේච රූපපදාසත්තා යේච අරූපට්ඨායිනෝ අරූප රූපවල ඉන්න රූප ලෝකවල ඉන්න අරූප ලෝකවල ඉන්න මේ ඇතුළු මේ දිව්‍යයන් බමුණන් ඇතුළු හැම දෙනෙක්ම නිරෝධය නොදැනීම නිසා නැවත නැවත පුනර්භවයට එන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ඉතින් කොටින්ම නිවන පහා නිරෝධය කියලා කියන්නේ ඒකයි. ලෝකයාට මේ නිරෝධය දිව්‍යයන් නොපෙනෙන්නේ මොකද? ඒකටත් හේතුවක් තියෙනවා. ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ දක්වන මේ චතුරාර්ය සත්‍යයේ තණ්හාව ගැන තේරුම් කරනකොට තණ්හාව හඳුන්වන්නේ තණ්හා පෝණෝ භවිකා නන්දි රාගසහගතා తත්‍ර తත්‍රාభినන්දිනී කියන පද මාලාවක් මේ තණ්හාවට යොදලා තියෙනවා. අපි මේ තණ්හාව ස්ත්‍රියක් කියලා හිතුවොත් ඒ පදයේ ඒක ස්ත්‍රී ලිංගක පදයක් නිසා මේ තණ්හාව පෝණෝ භවිකා නිරන්තරයෙන්ම භවය වඩන ඇති කිරීමට තුඩු දෙන පුනර්භවයක් ඇති කරන ස්වභාවයක් කියන මේ තණ්හාව. ඒ වගේම නන්දි රාග සහගතා ඒ තැන්වල සතුටු වෙන ඇලින ස්වභාවයක් කියනවා. ඊළඟට తත්‍ර తත්‍රාభినන්දිනි තනින් තන සතුටු වෙන ස්වභාවයක්. මේ තනින් තන සතුටු වෙනවා කියලා කියන්නේ මොකද්ද? නිරෝධය අමතක කරලා සමුදය තුලින් පැනපැන යනවා. සමුදයෙන් සමුදයට පැනපැන යනවා. නිරෝධය අමතක කරන්නේ. ඒ පැත්තට කැමති නැහැ. ජීවෙන දේවල් මේ පින්වතුන් වුණත් මේ අලුත් මොස්තරයක් අලුත් දෙයක් මතුවුන හැටිය තමන් පාවිච්චි කරන දේ එතකොට පරණ වෙලා ඉවරයි. ඒක කසල ගොඩට දාලා අලුත් එක සොය සොය යනවා. හැම එකක්ම මේ ප්‍රතිසංස්කරණය කරමින් අලුත් කරමින් යනවා. සංස්කාර කියන වචනේ තුල තියෙනෙත් ඕකයි. මේ සංස්කරණය කෙරෙන්නේ අන්න අරක වහගන්න. අර ගෙවි අනේක වහගන්න. නිරෝධය වහගන්න. එතකොට ඒක යථාභූත වෙන්නේ නෑනේ. ලෝක ස්වභාවය ඇතිවීම ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා. යංකින්ති සමුදේ ධම්මං සම්බන්තං නිරෝධම්ම පටිච්චසමුප්පාදේ හරිය සාරිය එතන යම් තාද්‍යයක් ඇති වෙන ස්වභාවයක් නම් ඒ දිරායන ස්වභාවයක් ඒකාන්තයෙන් දිරායනවා. නමුත් ලෝකයා දිරායන බව නිරුද්ධ වෙන බව අමතක කරනවා. අමතක කරන්නේ අන්න අර තණ්හාව. ඒක නිසා ඒ තණ්හාවේ තියෙන ඒ පැන පැන යන ගතිය අර අමත කරන ගතිය සමහර විට දක්වනවා මේක ලාටුවක් වගේ සංහාවෙන් අලවනවා සමුදයෙන් සමුදය අලවනවා නිරෝධය අමත කරලා ඇතිවීම ඇතිවීම ටික එකතු කරගන්නවා නිරුද්ධ වෙච්ච එක අමත කරනවා ඔන්න ඒ ගතිය නිසා තව තවත් සංසාරයේ ගමන් කරන බය බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ බුදුරජාණන් වහන්සේලා මතු කළ දෙන්නේ අන්න අර මෙතෙක් ලෝකයාට අමතක වෙච්ච නිරෝධයයි ජයපක්ෂයයි ගෙවියන් පක්ෂයයි ඒක ඉස්මතු කළ දක්වනවා ඒක මතු වුණු අවස්ථාවේ තමයි මේකෙන් ගැලවීමක් තියෙන්නේ. ඒ අනිත්‍යතාව දුකක් බව තේරෙන්නෙත් එතකයි. මේක අනිත්‍ය මේක ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් පෙළෙන නිසාම මේක දුකක්. ඒ දුක් ස්වභාවය නිසා මේක මම මාගේ කියලා මාන්නෙන් ගන්න බෑ. මෙතන තමන්ට තමන්ගේ වශයෙන් පවත් ගන්න බෑ. සාමාන්‍ය ලෝකයා තුළ අදහස තියෙන්නේ අන්න අර කියාපු පැන පැන යන ගතිය නිසා ඒවා අහිමි පිටින්ම අමතක කරලා තමත් දැන් අපේ ජීවිතය පිළිබඳව හිතුවත් ශරීරය ගැන හිතුවත් එතනවත් අපි මේ මමයේ මාගේ කියන මොහොතක් පාසා මම කියන වචනේ යොදන මොහොතක් පාසා අපේ ශරීරයේ සිදුවන සියුම් වෙනස්කම් ඔක්කොම අපි අමතක කරනවා මේක කායරූපී සින්න මමයි කියලා අපි ගන්නවා අන්න එහෙම ස්වභාවයක් තියෙන එක කියන ඝන සංඥාව කියලා එතකොට ඒ ඝන සංඥාව තුළ සංහාවෙන් අර ලාටුවෙන් අලවල ගත්තු ඝන සංඥාව තුළ සක්කාය දිට්ඨිය කියලාක් තියෙනවා මේ හැම දෙයක්ම මේ රූප ගොඩක් මේ රූප ගොඩම තිබෙනවා වේදනා ගොඩම තිබෙනවා සංඥා ගොඩම තියෙනවා සංස්කාර ගොඩම තියෙනවා විඥාණය කියලා කියන ඒක ඔක්කොටම වඩා සියුම් මායාව වගේ ඇති වෙන හිත් බොහොම ශීඝ්‍රයෙන් ඇතිව නැති වෙන හිත් සමූහය නමුත් මගේ හිත මම කියලා හිතක් හැටියට විඥාණයත් එකක් හැටියට ගන්නවා ඉතින් ආත්ම දෘෂ්ටිය තියෙන්නේ ඔතන මේ ඔක්කොටම හේතු වන්නර යථාභූත කියලා කියන ඇතිවීම නැතිවීම දෙකෙන් නැතිවීම පක්ෂය අමතක කරලා ඇතිවීම පක්ෂය පමණක් උලුප්පල පෙන්වන ගතියයි ඒක තුලයි ලෝකය හිර වෙලා ඉන්නේ එතකොට අන්න ඒක නිසයි බුදුරජාණන් වහන්සේ මරණ සතිය වඩන්නේ කියන්නේ මරණය තුල දැන් අර කෙනෙක් උපදිනවත් එක්කම උපත්ත්‍යා සහේ වේදං මරණං ආගතං සදා කියලා ගාථාවක් තියෙනවා උපතත් එක්කම මරණය ආවා පොඩි එකාට තේරෙන එක මව්පියන්ට තේරෙන්නේ නැහැ පොඩි එකා උපදිනකොට අඬාගෙන උපදින්නේ ශරීරෙට මම මේ උපන්නේ මැරෙන්නේ කියනවා වගේ. මම මේ උපන්නේ මැරෙන්නේ කියන වාගේ. නමුත් මව්පියන්ට ඒක සතුටේ කාරණයක්. පොඩි එකෙක් උපන්නේ. ඉතින් මැරෙන බව දන්නේ නැහැ. මැරුණ වෙලාවට ඉතින් අර කිව්වා වගේ ඉතින් දින සාගන්න තරම්, වස කන්න තරම් ශෝකයක් ඇති කරගන්න. අන්න ඕකයි තත්ත්වය. ඉතින් ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මරණ සතිය වඩන්නේ කියන්නේ යථාර්ථය මතු කරගන්න. යථාර්ථය මතු කරගන්නයි. මොකද ඒක තුලයි සංසාරයෙන් මිදීමට ඒකයි උපකාර වෙන්නේ. ඒක පටිච්චසමුප්පාද ධර්මය කියලා කියන්නේත් ඕකයි. මේ හැම දෙයක්ම ඇතිවීම නැතිවීම ස්වභාවය තියෙනවා. ඒකෙන් පෙළෙනවා. එතකොට ඒක යම් අවස්ථාවකට ඒකට හේතුව වෙන. අර නොදැන්න අවිද්‍යාව කියලා කියන්නේ අන්න අරක වසන ගතිය. එතකොට තණ්හාවත් අවිද්‍යාවත් මේ සංසාරයේ අපේ අම්මා තාත්තාත් වගේ තමයි තණ්හාවයි අවිද්‍යාවයි. අවිද්‍යාව තුලින් මේ අවිද්‍යාව නීවරණය කියලා කියන අවිද්‍යාවෙන් වහනවා අර ටික. තණ්හාවෙන් අලවනවා. එතකොට ඒ ඇලවීම තුළ නිරෝධය ගෙවි යාම මතක කරලා අපි මේ පැවැත්මක් කියලා එකක් හදා ගන්නවා. මෙන්න මේ කියාපු පැවැත්ම මේකේ සියුම්ම කොටස තමයි අස්මිමානිය කියලා කියන්නේ. අස්මි කියලා කියන්නේ වෙමි. මෙන්න මේ වෙමි කියන හැඟීම ඥානත්ම සියුම් මන්දමින් තැන්පත් වෙලා තියෙනවා. අන්න අර ආස්වාසයත් ප්‍රස්වාසයත් අතර අපි දැන් කියවනේ මරණ සතියේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාව ලැබු ඉහළම ලකුණු 100ට 100 ලකුණු ලැබුණේ අර අට දෙනාගේ ආශ්වාස ප්‍රශ්වාසියත් අතර මරණ සතිය වඩන භික්ෂුවට මේක අනුව අපිට හිතා ගන්න පුළුවන් අන්න ආනාපාන සතිය යම් අවස්ථාවක මම හුස්ම ගන්නවා කියන එක හිතනවා වෙනුවට මෙතන තියෙන හිස්වීම ගොඩක් පිරවීම ගොඩක් විතරයි මමෙක් නෑ මෙතන මේ හිස්වීම පිරවීම කියලා කියන එකත් ඒකත් චලන රාශියක් පමණයි එක හුස්මක් නෙවෙයි මගේ හුස්මත් නෙවෙයි ඒක හුස්ම රැලි ගොඩක් ගන්නෙත් හුස්ම රැලි ගොඩක් ඉවර වෙන්නෙත් ඉවර හුස්ම රැලි ගොඩකින් මෙතන මමයි කියලා ගත්තු සංකල්පයයි අර අවිද්‍යාවත් කුෂ්ණාවත් නිසා අර කියාපු අලවල වහලා ගත්තු ඒ දෘෂ්ටිය නිසා ඒක ඇති වෙන්නේ අන්න ඒක තුලින් එතකොට හිතා ගන්න පුළුවන් මරණ සතිය වඩන කෙනාට ක්‍රමක්‍රමයෙන් අන්න අර අනිත්‍යතාවය ඒකයි පරණ පොත්වල දැක්කේ මරණ සතිය ආනිසංස මහ පුදුම විදිහට ආනිසංස දක්වනවා පළමුවෙනි එක පහදු වෙන එක ගන්න පුළුවන් අර කියවුව ප්‍රිය විප්‍රයෝග දුක දරා ගන්න පුළුවන් තත්වය ඊළඟට ජීවිත ආශාව අඩුවීම ඊළඟට රැස් කිරීම වෙනුවට අස්තිරීමට හිත යොමු වීම දැන් බොහෝ දෙනා කෝටි ගණන් රැස් කරගෙන බැංකු වල සිට කරගෙන ඉන්නවා ඒවා නැති වුණ හැටිය ඒ සමහර විට හෘද ආබාධයකින් නිය යනවා අරව හිතෙන් අල්ලගෙන ඉන්නේ කොහේ තියුණා. නමුත් මේ හැම එකක්ම අනිත්‍යයි. තමන්ගේ ජීවිතේ පමණක් නෙවෙයි අයිති දේවල් පවා. ඉතින් අන්න ඒ වගේ අර මරණ සතිය වඩන කෙනාට ඒවා පිළිබඳ ඇල්ම අඩුයි. ලොකු දේවල් ගොඩ ගසාගෙන ඒවාට ඇලුම් පවත්වා ගන්න සිද්ධෙන්නේ නැහැ. ඊටත් වඩා වටිනා දේ තමයි ඒක කෙලින්ම අනිත්‍ය සංඥාවට ලං වෙන බව දක්වලා තියෙනවා. අනිත්‍ය සංඥාව ඇති කෙනාට අනාත්ම සංඥාව මතු වෙනවමයි. අර කියාපු කාරණේ නිසා ඒ ඇතීම් නැතිීම් ස්වභාවයෙන් පෙළෙනවනම් ඒක මම මේ කියලා ගන්න හැටියක් නැහැ. ඊළඟට ඒක අන්තිම කොටස තමයි භවය පිළිබඳව තියෙන සියුම් මමාණය අස්මි කියලා කියන්නේ වෙමි කියලා හිතාගන්නවා. ඒකට අර වෙමි කියලා කියන්නේ බැරි තත්ත්වයක්. සියුම් මන්දමින ආස්වාද ප්‍රස්වාසය පිළිබඳව ඒ අවබෝධය ආපු අවස්ථාවේ තේරෙනවා කෙනෙකුට ඒ අස්මිමාන සමුග්ඝාතය කියලා කියන අස්මිමානය නැති කිරීම තුල තමයි කෙනෙක් අරහතේටපත් වෙන්නේ. ඒකට මේ මරණ සතිය අරුදුර ඥානහසි ප්‍රකාශ කළේ මහණෙනි මරණ සතිය වැඩිම තුලින් මරණ සතිය වැඩිමේ කෙලවර අමෘතය. මරණ සතිය වැඩිමේ කෙලවර අමෘතය. මේක පරස්පර විරෝධී කියමනක් වගේ. නමුත් පින්නතුනේ මේකට පොඩි සාධකයක් හැටියට කියනවා නම් දැන් මේ පින්නතුන් දන්නවා සමහර විට ඔය හෝමියෝපති කියලා මේ වෛද්‍ය ක්‍රමයක් තියෙනවනේ. සමහර විට ඒ රෝගියට ගැළපෙන විෂ බීජයක්ම දමලා රෝගය සමනය කරනවා. ඒ වගේ මෙතන මරණ සතිය කියන එක මිනිස්සුන්ට බයයි මේකට මරණය කියන අදහස. නමුත් මරණය කියන අදහස හිතට කාවැද්දුවට පස්සේ අර මරණය කියන බය නැති වෙන සංසානීය අමෘතත නිර්වාණ අමෘතයෙන් කෙලවර වෙනවා. ඔන්න ඔය කතාන්තරේ අපි තේරුම් ගන්න තියෙන්නේ. ඒක නිසා මේ මරණ සතියද අපි සාමාන්‍යයෙන් මේ විදිහේ දේවල් වලට කැමති නැහැ. මේ යුගයේ අසුභ භාවනාවට කැමති නැහැ. උගත්තු අසුභ භාවනාව පැවිද්දන්ට ගිහියන්ට පවා කරන්න බැරි දෙයක් හැටියට හිතන සමහර විට මේ කාලේ. ඒ වගේම මරණ සතිය ගැන ඒ විදිහ සංකල්පයක් දැන් තියෙනවා. ඒ නිසා අපි හිතන්න ඕන බුදුරජාණන් වහන්සේ මේ තරම් වර්ණනා කළ මරණ සතිය අපි එදිනදා ජීවිතේ අපි අර කියාපු අවමංගලයට සහභාගී වෙන අවස්ථාවල් ඒවායි අනියම් ප්‍රයෝජන ගන්න නැතුව සමාගිය අවමංගලයට ආරාධනාවක් හැටියට අවමංගලයට සහභාගී වෙන ආරාධනාවක් හැටියට සැලකන්න තියෙනවා. ඒක උපකාර කරගෙන නිරන්තරයෙන් මරණ සතිය වඩනවා නම් අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ හැටියට අමෘතත්වයේ තරහම යන්න පුළුවන්. ඉතින් මේ පින්නතුන් සතුටු වෙන්න ඕන මේ ටික තියාගන්න සුරු මට මේ මගේ හුස්ම ටික ඉතිරි වීම. මම මේ දේශනාව භාගයක් පවත්වනකොට මට සැකයක් ඇති වුණා මරණ සතිය පිළිබඳව නිදර්ශනයක් දෙන්න වෙයිද කියලා. කොහොම හරි ඒ ටිකට මේ පින්නතුන්ට කොහොම හරි මේ දේශනාව ඉවර කරන්න තරම් අවස්ථාව ලැබුණා. ඉතින් මේ පින්නතුන් කල්පනා කරන්න ඕනේ මේවා අපි මේ හිතට වදින්න ඕන නිසා මේ පින්නතුන්ට පහර ගන්න කිව්වා නෙවෙයි. අපට අහන්න ලැබෙන හැටියට දැන් ජීවිත තත්ත්වයේ සමාජයේ මේ ධර්මයේ නෙවෙයි අනිත් පැත්තටයි ගමන් කරන්නේ. විකෘත විදියටයි ධර්ම තෝරන්නේ. ඒක නිසා මේවා මතක් කරලා දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේවා ප්‍රයෝජන අරගෙන මේ පින්නතුන් අද මේ වඩන ලද සීලය උපකාර කරගෙන සමන් කරන බණ භාවනා සමතේ උපකාර කරගෙන සිත සංපත් කරගෙන අන්න අර කියාපු ත්‍රිලක්ෂණයට අදාළව මේ කියාපු මරණ සතිය ආනාපාන සතිය ආදී දියුණු පවුණු කරලා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට සත්‍ය බෝධිපාක්ෂයේ ධර්මයේ ඇසිතා ඕනෑම කෙනෙකුට නිවන් දකින්න පුළුවන් මේවා අවලංගු කරන්න උත්සාහ කරත් එනම් කෙනෙක් ඒක නිසා අපි මේවා කල් දාන්නේ නැතුව අප්‍රමාදීව මේ ධර්මයේ යෙදෙමින් එදිනදා ලැබෙන හැම අවස්ථාවක්ම අනිත්‍ය සංඥාවට මරණ සතියට උපකාර කරගන්නේ මේ ධර්ම මාර්ගය යනවා නම් අර කියාපු උත්තරාර්ථයන් මේ ජීවිතය තුළම ලබා ගන්න පුළුවන්. ඒකෝට මේ පින්නතුන් අද දින දක්ක සීලයක් වැඩි භාවනාවක් මේ ඇසු විදර්ශනාත්මක බණක් මේ පින්නතුන්ගේ ඒ අර කියාපු උතුම් ප්‍රාර්ථනාවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා ආයවා කියලා ප්‍රාර්ථනා කරන ඉක්මනින්ම කල්යාණ මිත්‍රාසු උපකාර කරගෙන මන භාවනා සම්පූර්ණපත් කරගෙන සෝවාන් සකදාගාමී යනවා ගාමී අරහත් එන මාර්ගඵල දෙවියන් තුම අමා මහ නිවන් සාක්ෂාත් කරගෙන මේ ධර්ම මේ වචන කීපයක් හේතුවා උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරන එතෙම නම් තාක් මේ අවිත්‍ය සිට අගනිත ආදක්වා සිටිනවා නම් මේ ධර්ම දේශනාව ධර්මාශ්‍රවණය ආනි සංසය ඒවා අනුමෝදන් වීමට ඒව කුසල අනුමෝදන් වීමට අනුමෝදන් වීම තුමින් තමයි ප්‍රාර්ථනා බෝධිනේ තුම අමා මහ නිවන් සැනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න සම්භතං සබ්බේ දේවාන් මොදන්තු සබ්බ සම්පත්ති සිද්ධා සබ්බේ දේවාන් මොදිත්වා බුද්ධං කිනා සම්පන්න ආපාදත්තා දෙම්මස්සා දේවානාදා නිද්දකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරංගප්පං සාධනං ආපාදත්තා දෙම්මස්සා දේවානාදා නිද්දකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා සිරංගප්පං දේශනං ආපාදත්තා දෙම්මස්සා දේවානාදා මහින්දුරා ඉත්තා දිනංගප්පං
දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකානං සුඛප්පේ විපාන දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකානං සුඛප්පේ විපාන දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා සෝකප්පත්තානි සෝකානං සුඛප්පේ විපාන ඉන්නා පුඤ්ඤ කම්මේ ආමි බාර සමාගම සතන් සමාදම හෝති යාවුබ්බාන සත්‍යය ඉන්නා පුඤ්ඤ කම්මේ ආමි බාර සමාගම ඉන්නා පුඤ්ඤ කම්මේ ආමි බාර හෝති යාවුබ්බාන සබ්බීතියෝයි වජ්ජන්තු සබ්බ රෝගෝ විනාශති මාතේ භවස්සන්තරායෝ දුකී දීඝායුෂෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්ති තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්ති තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්ති තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධංති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සබ්බ සම්පත්ති නීකේ අතෝ නිබ්බාන සම්පත්ති නාතේ සම්භති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන්, දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.